නමු තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමු තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමු තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අම්මං විඤ්ඤාච ධම්මෝ ච සීලං ජීවිත මුත්තමං ඒතේන මච්ඡා සුඤ්ඤන්ති න ගොත්තේන ධනේන වාති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි ථානාන්තර ලාභීව සිටි අනාථපිණ්ඩික සිටුවරයා දේවත්වයට පත් වී පැමිණ බුදුපාමොල වැඳගෙන තමන්ගේ ප්‍රීති වාක්‍ය ගාථා හතරකින් කියා සිටියා. ඒ ප්‍රීති වාක්‍ය හතර සරුවඥන් වහන්සේ විසින් සංඝ පිරිස අමතා මෙහෙම දේශනා කළා. ඒ සඳහන් වෙන්නේ අනාථ පිණ්ඩිකෝ වාද සූත්‍රයේ නමින්. සරුවඥන් වහන්සේ ලෝතුරා බුදු වීමට නියත උනේ මීට සාරා සංඛ්‍යයේ කල්පලක්ෂයකට ඉහතදී. එදවසදීම මේ අනාථපිණ්ඩික සිටුවරයාගේ නම කියවුණා. ආචාර්යයක් නේද? එතකොට එතුමා පෙරම් පුරාගෙනව නෙමෙයි. එතුමාගේ නම කියවුණා. එතුමාගේ නම නියම වශයෙන්ම ස්ථිර උනේ නැත්තම් නියත උනේ මීට කල්පලක්ෂයකට ඉස්සර. ඒ කියන්නේ පියුමතුරා බුද්ධ ශාසන කාලෙත් මෙතුමා සිටුවරේ. අවුරුදු ලක්ෂයක් පරමාවශ්‍ය ඒ කාලේ නිතර බුදුබණ අහන්න යාම නිසා බොහෝ පැහැදීමින් එක් දිනක් බණ අසමින් සිටිද්දී සිව්වනක් පිරිස මැද්දේ සදහවක් ගෘහපති කෙනෙකුට තනතුඩක් දෙනවා දැක්කා. මෙතුමාගේ හිතේ ගැන බලවත් ප්‍රසාදයට පත් වුණා. එතුමා බුදුපාමොක් ලක්ෂයක් සංඝයාට දින හතක් මහා දානයක් දීලා ඒ තනතුර පැතුවා. ඒ කියන්නේ අනාගත බුදුසසුනකදී අග්‍ර දායකත්වයෙන් මඟඵල නිවන් සුව ලබන්ට හේතු වේවා කියන පැතුමයි. එදා නියත වුණා. ඒ දිනේ සිට මහා කල්ප ලක්ෂයක් භවයෙන් භවයට මෙතුමාගේ ප්‍රාර්ථනාව කුළුගන්වමින් දාන ආදී පාරමී පුරාගෙන ආවා. මේක ආශ්චර්ය සිද්ධියක්. ලෝතුරා බුදුබා පතන, පසේ බුදුබා පතන, අගසව මහසව තනතුරු පතන, තනතුරු පතන උදවියේ යම් දවසක ඒ යහපත් සංකල්පන සඳහා ඡන්දයක්, චිත්තයක්, වීරියක්, වීමංසාවක් පහළ කරගත්තා නම් ඒ ඡන්ද චිත්ත විරිය වීමංසා කියන මේ හතරෙහි ශක්තිය සිතෙන් සිතට වැඩ කරනවා. ඒවට කියන ප්‍රත්‍ය වෙනවා කියලා. සිතෙන් සිතට ප්‍රත්‍ය වෙනවා. එක භවයකින් චුත වී ඊළඟ භවයේ උපදිනකොට ඒ උපදින සිතට අර පූර්ව භවයෙහි තිබුණෝ ඒ ධර්ම ශක්තිය ප්‍රත්‍ය වෙනවා. මෙම භවයෙන් භවයට කය බහා තැබුවත් චිත්ත සංතතියේ තේලියට ආවා. එසේ පැමිණීම නිසා උපනුපම් භවයන්හිදී අර පැතුමටම හිත නැමුණා. ඒක නිසා ඊට අදාළ ලෙස දාන, සීල, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥා, වීරිය, ශාන්ති, සත්‍ය, අදිෂ්ඨාන, මෛත්‍රී, උපේක්ෂා කියන මේ පාරමී ගුණ පුරාගෙන ආවා. අපේ සරුවඥන් වහන්සේ පහළ වෙන්න ආසන්න කාලයේදී සැවැත්නුවර මහා සිටු ගෙදරක මෙතුමා උපන්නා. උපන් නැකතනෝ දෙමව්පියෝ නම් තැබුවේ සුදත්ත කියලා. සුදත්ත. මේ සුදත්ත කුමරුවා, සිටු කුමරුවා දැනට එන වාසය කෙනෙකුට පරිත්‍යාග කිරීමට නිතර පුරුදු වුණා. එනිසාම දම් වැටක් ගෙදර අභියස ඇති කළා. අද වාගේ ඒ කාලෙත් බොහෝම දුගී මඟී අසරණයෝ හිටියා. ඒක නිසා දිනපතාම කෑම බීම බෙහෙත් හේත් දන් දෙන්න පටන් ගත්තා. මේ දිය දානය ගැන ආරංචි වීමෙන් දහස් ගණන් දුගියන් එන්න පටන් ගත්තා දිනපතා. මෙසේ අනාථයන්ට දන් වැටක් පැවැත්වූ නිසා මෙතුමාගේ නම ප්‍රසිද්ධ වුණේ අනාථ පිණ්ඩික. මෙතුමා ධනෝපාය කරන්න පටන් ගත්ත වෙළඳාමේ. දෙමව්පියන් මුතුන් මිත්තන් සතු බොහෝ ධන සම්භාර තියෙනවා නිදහංගතව. ඒ අතරට මෙතුමා වෙළඳාමෙන් ධනෝපායනය පටන් ගත්තා. ඒ අතරක කර්ණ වයසේදී තමන්ගේ නැගණිය රජගහනුවර සිටු ගෙදරකට සරණ පාවා දෙනු ලැබුණා. එම සිටුවරයාගේ නැගණිය තමන් සරණ පාවාගෙන දෙනුවර වැසී මේ සිටු පවුල් බොහොම සමගියෙන් වෙළඳාමෙන් ජීවනෝපාය කළා. ලැබෙන ලැබෙන ආදායම් දානමේ පින්කම් වලට යෙදුවා. ඒ කාලයේදී තමයි අපේ සරුවඥන් වහන්සේලෝ පහළ වුණේ. එසේ පහළ වී රජගහනුවර වේළුවනාරාමේ පිළිගෙන වැඩ ඉන්න කාලයේදී මහා විහාරස්ථාන 18ක්ම රජගහනුවර අවට බොහෝ තැන්වල ඇති වුණා. එයින් එකක් තමයි සීතවනය. සීතවනයේ තියෙන සප්ප සොන්දික පබ්භාර කියලා ආරණ්‍යයක්. ඒ වැඩ ඉන්න කාලෙක ඒ රජගහනුවර තමන්ගේ නැගෙනහිරේ සිටුගෙදර බුදුපාමොක් සඟනට දානයක් ආරාධනා කළ තිබුණා. හරියටම ඒ කාලේ නොදැන නමුත් මේ සිටුවරයා අනාථපිණ්ඩික සිටුවරයා තමන්ගේ වෙළඳ කණ්ඩායම සමග රජගහනුවරට ආවා. දෙන දවස්වල නම් ඒ නැගෙනහිරේ ස්වාමි පුත්‍ර සිටුවරයා යදුනක් මානේ පෙරගමන් කරනවලු පිළිගන්න. එදා එහෙම ආවේ නැහැ. එනිසා මේ අනාථපිණ්ඩික තමන්ගේ නැගෙනහිරේ ඒ සිටු නිවසේට ගියා. ඉන් සොයා බලනකොට මේ දෙන්න සේවක සේවිකාවන් කටයුතු විධි දාන කරනවා. ඉතින් ඔක්කොම අවසන් වුණාට පස්සේ අසවාසිකය මොකද හෙට මෙතෙන්ද දානයක්පත් වෙනවද? නැත්තම් රජිරුවෙත් එනවද? මංගල උත්සවයක්ද කියලා හැම. මේ දෙන්නම කිව්වා ඇත්තට රජිරුව එනව නෙමෙයි. මංගල උත්සවයකට නෙමෙයි. ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝ පිරිසට අපි හෙට දානයක් පිරිනමනවා. ඒකයි මේ සංවිධානය. ඉතින් මේ නැගණියයි ඒ සිටුවරයයි කිව්වා බුදුරජාණන් වහන්සේගේ තොරතුරු. ඒ කියන්නේ සාරාංශ කල්පලක්ෂයක් තිස්සේ බෝධි සම්භාර පුරාගෙන ඇවිල්ලා කපිලවස්තු පුරනුවර සිද්ධාර්ථ ගෞතම නමින් ඉපද වයස 16දී රාජ්‍යයටත්පත් වෙලා වයස 29දී අභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වෙලා මහා ප්‍රධාන වීරිය අයවෘද්ධක් වඩලා බෝමුලාරා වැඩ ඉඳගෙන ලෝතුරා බුදු වූ ඒ සිද්ධාර්ථ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේටයි මේ දාය. ඒ සරුවඥන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධ ආදී ගුණස්කන්ධ නමයකින් සමන්විතයි. ඒ සරුවඥන් වහන්සේ දෙතිසක් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමන්විතයි. 80ක් අනු ව්‍යංජනයන්ගෙන් සමන්විතයි. ව්‍යාම ප්‍රභාවෙන් කේතුමාලා අලංකාරයෙන් සවනක් බුදු දැස්මාලාවෙන් බබලන සේදේහයක් දරනවා. අෂ්ටාංග සමංවාගත බ්‍රහ්මස්වරයෙන් සදාම් අමාවලෝක විහිදුවනවා. දහස් ගණන් දසදහස් ගණන් බොහෝ භික්ෂූන් වහන්සේලා අරිහත්ත්වයට පත්වී පිරිවරාගෙන ඉන්නවා. අද උන්වහන්සේ වැඩ ඉන්නේ සීතවන සප්පසොන්දික පබ්බාර කියන ආරණ්‍යය. හෙටෝදී මෙතෙන්නේ සපිරිවරින් වඩිනවා. මේ පැව ප්‍රවෘතිය අහනකොට මේ අනාථපිණ්ඩික සිටුවරයාට සිහි නැති වෙන තරම් ප්‍රීතිය උස්සන්න වුණා. තුන් හතර සැරයක් අහලා තමයි සිහිය හරියට පිහිටුවාගෙන විස්තර වශයෙන් අහගත්තේ. කියා හිටියා මම දැම්මම යන්න ඕන දකින්ද. අර දෙන්නම කිව්වා දැන් යන්න එපා. සොහොම් පිටියේ මැද්දෙන් මහා වනාන්තරයක ඉන්නේ. ඒ නිසා දැන් යන්න එපා. දුෂ්කරයි දැන් නගරද්වාරේ වහලා හෙට උදේ මෙතන දකින්න පුළුවන් නිදාගන්න කිව්වා. ඉතින් මෙතුමා රාත්‍රී ආහාරයෙන් පස්සේ නිින්දට ගියා. එදා හරියට පසළොස්වක් පොහොව දවසක්. රාත්‍රියේ පෙර යම් කාලෙම අවදි වුණා. මොකද මේ බුද්ධෝ බුද්ධෝ කියන ගුණ සිහි කරගෙන මෙතුමා නිින්දට වැටුණේ. ඉකිපිසෝ ගාථාම සිහි කරමින් නිින්දට වැටුණේ. දැලුවාම තවත් පෙර යම් කාලෙ. තවත් ටිකක් නිදාගෙන වදිනකොට මෙන්න හරියට හඳ මුදුන් වෙලා. අයමත් ටිකක් නිදාගත්තා. මෙන්න හඳ අවර වෙලා අයමත් අවදි වුණා. හැම වෙලාවෙම මෙතුමා සිහියෙන් ඉන්නේ බුදුගුණ සිහියෙන් නිසා නිින්ද හරියට නෙමෙයි යන නිින්ද හොඳට නිින්ද යනවා නමුත් අවදි වෙනවා අර සංකල්පනාව නිසා. ඉතින් කල්පනා කළා දැන් නම් අලියම් වේගනෙනවා. නැගිටලා බැලුවාම දොර ඇරිලා. පහත මාළ බැහැලා බැස්සාම ඔක්කොම දොරවල් ඇරිලා. ඒ මාදිවට ඒ මාළිගා වටකරලා තියෙන ප්‍රාකාර වළල්ලේ තියෙන ප්‍රධාන දොර කොටුවත් ඇරිලා. මෙතුමාට හඳ පෑවා වගේ හැම පැත්තම එළිය. මේ සිහි කරන්නේ බුදුගුණ. බුදුගුණ සිහි කරමින් දැන් මේ පිය නගනවා. කලින් දැනගත්තා මේ සීතවණේ තියෙන්නේ කොහොද කියලා. ඒ දැනගත්ත නිසා ඒ පැත්තට ඇරලා යනවා. පුදුමාචාරී සිද්ධියක්. සංසාරේ නැtei නොකියා දුගී මගේ අසරණ අනාථාටින්ද දන් දුන්න පින නිසාද ගියගේ තන දොරවල් ලැබුණා. අහසේ දෙවියෝ ආරක්ෂාව සැලසුවා. කවදාකවත් ඉරපායනකම් අරින් නැති මේ නගර දොරටුවක් ඉබේම ඇරුණා. මේ තරම් පුදුම පුණ්‍ය භාග්යයක් එතුමාට එදා උදා වෙලා තිබුණේ. ඉතින් මේ සොහොම් පිට්ටනේ දැන් මැද්දෙන් යනවා. යනකොට මේ ආලෝකයෙන් යනකොට මූර්ත ශරීරයක් පයේ හැපුණා. එක පාරටම බියක් ඇති වුණා. අර තිබෙච්ච එළිය ඔක්කොම නැති වෙලා අඳුරු වුණා. එතකොට අහසේ සිටියේ සෝවාන් දේවතාවෙක් සීවක කියලා. එතුමා සෝවාන් මාර්ගඵලයේ ධම්සක් දේශනාව අහලා එකම අටවිසි සේනාධිපතියෙන්ගෙන් එක්කෙනෙක් සතරවරන් දෙවියන්ගේ සේනාධිපති අතුරෙන් එක්කෙනෙක් එතුමා අහසේ දෙගෙන ගාථාවක් කිව්වා. සතං හත්තේ සතං අස්සා සතං අස්ස තරීරතා සතං කඤ්ඤා සහස්සානි ආමුත්ත මනි කුණ්ඩලා ඒකස්ස පද වේතිහාරස්ස කලං නාග්ගන්ති සූලසින් මේ ගාථාව කිව්වා. ඇත්තෙන්ම ඒක ඇහෙනකොට මෙතුමාගේ හිතේ පුදුම සතුටක් ඇති වෙලා අයමත් බුදුගුණ සිහි වුණා. බුදුගුණ සිහි වෙනකොට අයමත් ආලෝකය. දැන් ආලෝකයෙන් යනකොට තුන් වාරයක් ඔය සිද්ධිය වුණා. තුන් වාරයක්ම අර මෘත ශරීරය හැපීමෙන් දේපපත් වෙලා ආලෝකයෙන් ඇතුළේ අඳුරු වුණා. තුන් වාරේම අර සීවක දේවතාව ගාථාව කීමෙන් මෙතුමාගේ හිත අවදි වුණා. ඉතින් මෙහෙම යනකොට සීතවන කැලෑවට ආසන්න වුණා. මෙතුමා කල්පනා කළා මගේ සහෝදරිය තුමියයි එතුමියගේ ස්වාමියයි මට කිව්වනේ මා මේ සොයාන යන්නේ ලෝතුරා බුදුරජාන් වහන්සේ නමක් කියලා. උන්වහන්සේ සරුවක්ඥයි කියලා. එසේ සරුවක්ඥ නම් මගේ නම දන්නෝ ඇති. ඇත්තෙන්ම සරුවක්ඥවනේ සේක්නම් මගේ නම කියා කතා කෙරෙත්වා කියලා ඒ කැලෑවට පිවිසුණා. ඇත්තෙන්ම මේ යන්නේ ආලෝකෙයි. මේක හඳේලියක් නෙමෙයි, ඉරේලියක් නෙමෙයි, තරුවැලියක් නෙමෙයි, පහන්ැලියක් නෙමෙයි. බුදුගුණ සිහි කිරීමෙන් ඇති වූ ප්‍රීතිමය ආලෝකයක්. ඉතින් මේ ඉදිරියට යනකොට එදා සරුවක්ඥන් වහන්සේ වැඩඳලා තියෙන ගහක් මුල. ගල්ගෙනේ නෙමෙයි, ගල් තලාවකත් නෙමෙයි ගහක් මුල. මෙතුමා එන බව දැනගෙන උන්වහන්සේ කාලයේ නියම කරගෙනයි සමාපත්තියෙන් ඉඳලා නැගිට්ටේ. ඇහෙනෙක් මානේ එනකොට ඒහි සුදත්තය කියලා මිහිරි හඬින් කතා කළා සරුවක්ඥන් වහන්සේ. මෙතුමාගේ හිතට අමෘත අභිෂේකයක්ෙන් පුදුම සතුටක් ඇති වුණා. අනේ මගේ නම කිව්වා නේද? උන්වහන්සේ සියල්ලම දන්නවා නේද කියලා නැමීගෙන ගිහිල්ලා බුදුපාමල අර 108ක් මඟුල් ලකුණෙන් බබලන ශ්‍රීපාද පත්මය පිරිමදිමින් බොහෝ වාරයක් වැඳා. වැඳලා එකත් පසක වාඩි වෙලා ඇසුවා, ස්වාමීනි ඊ රාත්‍රී මේ ගහ මුලද වැඳ හිටියේ? එහෙමයි මහසිතතුමනි. ස්වාමීනි සැපින් නිකියද? සිටුවර සිටුතුමනි, මේ ලෝකේ යම් කෙනෙක් සැපින් ඉන්නවා නම් මමත් එයින් එක්කෙනෙක් කිව්වා. කියලා ගාථා දෙකක් දේශනා කළා. දැන් මේ සිටුවරයාගෙත නැමුණ බණපදයක් අහන්නත් නම් හොඳයි කියලා. ඒ වෙලාවේදී සරුවක්ඥන් වහන්සේ සියලු බුදුවරයන් වහන්සේලා විසින් අලුතෙන් පැමිණි බෞද්ධ නොවන කෙනෙකුට ඉදිරිපත් කරන දේශනා පන්තියක් තියෙනවා. ඒක ඉදිරිපත් කළා. දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනව කතා, ඕකාර කතා, සංකිලේශ කතා, නික්කම්මේ ආනිසංස කතා කියන මෙන්න මේ අනුපිළිවෙල කතා හත දේශනා කළා. දන් දීම කොහොමද කරන්නේ? දන් දීමේ ආනිසංස මොනවද? දාන කතා. සීල දකින්නේ කොහොමද? සීලේ ආනිසංස මොනවද? සීල කතා. ඒ දානින් සීලෙන් දෙව්ලෝ යන්නේ කොහොමද? දෙව්ලෝ ආනිසංස මොනවද? ඒක සග්ග කතා. කාමානං ආදීනව කතා. මේ දෙව්ලෝ මනලෝ තියෙන කාම සම්පත්වල තියෙන දොස් මොනවද? ඒව කියනවා ආදීනව කතා. එවැගේම එහි තියෙන ලාමක බා පෙන්වන ඕකාර කතා. එයින් සිත කිලුට වෙන බව දක්වන සංකිලේශ කතා. මේ හයට පස්සේ නික්කම්මියා නිසංස කතා. ඒ කියන්නේ සිල් රැකීමේ, භාවනා කිරීමේ, අකුසලයෙන් නික්මීමේ, ගිහිගේ නික්මීමේ, ධ්‍යාන වැඩීමේ, විපස්සනා වැඩීමේ, මාර්ගඵල ලැබීමේ ආනිසංස කතාව ඉදිරිපත් කළා. ඔය ටික ඇහෙනකොට මෙතුමාගේ හිත සමාධි වුණා. නීවරණ පායටපත් වුණා. උපචාර සමාධියෙන් හිත සමාධි වුණා. ඒ සමාධියේ තියෙන වෙලාවේදී සාමුක්ඛංසිකා දේශනා කියන චතුරාර්ය සත්‍ය ඉදිරිපත් කළා. ඒ දේශනාව අවසන් වෙනකොට මෙතුමා දහසක් නයින් ප්‍රතිමන්දිත සෝවාන් මාර්ගඵලයෙන් අමා මහ නිවන සාක්ෂාත් කළා. තෙරුවන් සරණ ගියා. බුදුපාමල වැඳලා කිව්වා, ස්වාමීනි අද පටන් දිවිහිමියෙන් මගේම සිව්පස්සේ ඉවසා වදාන්නසේකවා කිව්වා. සරුවක්ඥන් වහන්සේ දේශනා කළා, මහසිතාණෙනි යම් කෙනෙකුට ඔය ධර්මය ආබෝධ වුණා නම් ඒ හැමෝටම හිත් පහළ වෙන්නේ ඔහොම තමයි. නමුත් තථාගතයන් වහන්සේලා එක්කෙනෙකුට පමණක් නෙමෙයි සියලු ලෝක සත්‍යයට අනුග්‍රහ කරන්න පහළ වී සිටින්නේ. එනිසා ඔබට කැමැති තාක්කේ දම් පින්කම් කරගන්න අවකාශ ලැබේවා. තථාගතයන් වහන්සේ එක තැනක වැඩි ඉන්නේ කිව්වා. ඒ වෙලාවේදී කිව්වා ස්වාමීනි අද මගේ නැගණියගේ දානේ. හෙට ඉඳලා දින 7ක් මගේ දානි වෙසාව දානසේකවා කිව්වා. ඒකත් පිළිගත්තා. ඉතින් මේ විදිහට සරුවක්යන් වහන්සේ සමගම අනේ සංඝ පිරිසත් සමග මෙතුමා ආපසු නගරයට ගියා. ගියන නැගණියගේ දානමේ පින්කමට සම්පූර්ණ සහයෝගය වුණා. වත් පිළිවෙත් කරන හැටි හොන්න බලාගෙන හුරු පුරුදු වුණා. පසු දින තිස්සේ 7000ක් එතුමාම දානි දුන්නා. ඒ දානි සඳහා නැගණියයි නැගණියගේ ස්වාමියයි එවාගෙම බිම්බිසාර මහරජුරුයි අවශ්‍ය දේවල් දෙන්න සූදානම් වුණා. කිව්වා කිසි කෙනෙකුගෙන් කෙනෙක් දෙයක් අවශ්‍ය නැහැ මං ගෙනාපු අප්‍රමාණ වස්තු තියෙනවා. ඒ නිසා මට මේවාම විදං කළා දාන දෙන්න තෝණි කියලා තමන්ගේම ධනයෙන් තමන්ගේ දාන වස්තු වලින්ම දන් දුන්නා. හත්වෙනි දවසේ කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම ඉන්නේ සැවැත් නුවර. ඒ ප්‍රදේශයේ තාම බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රය ලැබුණේ නැහැ. ඒ ප්‍රදේශයට වඩිනු මැනව කිව්වා. සරුවක්යන් වහන්සේ උත්තර දුන්නා මහසිතානිනි තථාගතයන් වහන්සේලා වාසය කරන්නේ විවේක ස්ථානවලයි. සාදු සාදු ස්වාමීනි මම විවේක ස්ථානය සකස් කරනවා. ඊට පස්සේ වඩිනු මැනව කියලා ආරාධනේ බාර දුන්නා. දැන් මෙතුමා පැමිණි වෙළඳ කටයුතු වහාම නිම කරලා ආපසු පිටත් වීමේදී සැවැත් නුවරට යොදුන් 45ක් දුරයි රජගහ නුවර ඉඳලා යොදුනෙන් යොදුන විශ්‍රාමශාලා 45ක් ඉදි කෙරෙව්වා. එක එක විශ්‍රාමශාලාවකට වියදම ලක්ෂයයි. 45 ලක්ෂයක් වැය කරලා තමයි බුදුපාමොක් සංගරුවන වඩිනකොට විවේක ගැනීම සඳහා මේ විදිහට විශ්‍රාමශාලා ඒ කාලේ හැටියටගෙන අම්බලම කියලානේ එවැනි ස්ථාන 45ක් ගොඩනැගුවා. සැවැත් නුවරට ගිහින් සොයා බැලුවා බුද්ධ ප්‍රමුඛ සංඝයාට විවේකව. ඒ කියන්නේ නගරයේ සමීපත්ම වූ දුරත්ම වූ එවැගේම ගමනාගමන පහසුවක් ඇති තැන් පහසුව ඇති ෘක්ෂවන් ඇති විවේක පහසුව ඇති තැනක් කියුවා. සොයනකොට වැටෙහි ගියේ ඈත අතීතේ කකුසඳ කෝණාගමන කාශ්‍යප තුන් බුදුවරයන් වහන්සේලාගේ නිත්‍ය වාසස්ථානයේ වූ සුද්ධ භූමියයි. ඒ දී ස්ථානයේ හඳුන්වනවා ජේතවන උයන කියලා. ඊට නම ජේතවන කියන්නේ ජේත කියන රාජකුමාරයා සතු නිසායි. එනිසා මේ සිටුවරයා ජේත කුමාරයා සොයාගෙන ගිය. ගින් ආරාධනා කළ කීවා කුමාරයන් වහන්සේ මම අනාථ පින්දික. තමුන් වහන්සේ සතු ජේතවන උයනේ මට මිලට ගන්න ඕනේ මට මිලට දෙන්න කිව්වා. ඉතින් මේ ජේත කුමාරයා සතු ඉඩකඩම් වලින් ඒ තරම් ප්‍රියමනාප ඉඩමක් වෙන්නේ නැහැ. එනිසා කිව්වා සිතානේනි ජේතවන උයන බිම වැහැන්න රන් කහවණු ඇතුරුවත් මම දෙන්නේ නැහැ කිව්වා. මේ සිටුවරේ අසුරුසනක් ගහලා කිව්වා මං එහෙනම් ගත්තයි කියලා. දෙන්නේ නැහැ කෙනෙකුට ගත්තා වෙන්නේ කොහොමද? තමුන්නාසෙ මිල නියම කළා. මං මේ මිල බිම ඇතුරුවත් ඔබ වහන්සේ මට දෙන්න ඕනේ. අපි යන් එහෙනම් ඒක විනිශ්චය ඇමතිතුමාගෙන් හරියට තීරණ දැනගන්න කියලා දෙන්නම ගියා විනිශ්චය ඇමති ළඟට. විනිශ්චය ඇමතිතුමාට මේ පැමිණිල්ල කිව්වාම එතුමා කිව්වා ඇත්ත වශයෙන්ම යම්කිසි භාණ්ඩයක මිල නියම කෙරුවොත් ඒක දුන්නා වෙනවා මිල දීලා ගන්න එක්කෙනාට. පස්සේ රාජි කුමාරයාට අහිමි වුණා. මේ සිටුවරයා 18 කෝටියක රන් කහවණු නිධානයක් ගෙනල්ලා දහස් ගණන් සෙනඟ යොදලා අඟලෙන් අඟල කියන්නේ ඒ කහවණුවෙන් කහවණු වැහෙන්නේ මේ පොළොව වහන්න පටන් ගත්ත රන් කහවණු වලින්. මේක නම් මහා පුදුම විදිහේ පරිත්‍යාගයක්. ගස් ගණන් කරලා ගස්වල වට ප්‍රමාණය මැනලා හුඹස් වලට කණු වලට මැනලා ඒ ප්‍රමාණයට ඒ තැඟලු කහවණු ගොඩ ගහනවා. ඔහොම යනකොට 18 කෝටිය මදි වුණා. තවත් නිධානයක් ගේන්න සූදානම් කරනකොට මේ රාජ කුමාරයා මේ සියල්ල බලාගෙන ඉඳලා ඇහැවා මහසිතානෙනි මේ තරම් ධනස්කන්ධයක් දිමාසුරලා මේ ඉඩම ගන්නේ ඔබට ගෙවල් හදන්නද? ඔබේ දරුවන්ට ගෙවල් හදන්නද? කර්මාන්ත ශාලාවක් දාන්නද? වගා කරන්නද? හැබැයි මේ සිටුවරයා මේ කොහොම කරන්නේ බුදුගුණ හිතින් කියවමි. එතුමගේ භාවනා බුදුගුණමයි. මේ බුදුගුණ මෙනෙහි කරමින් මේ වැඩේ කරන අතර උතුරු සළු එකස් කරගෙන බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න දිහාවට දොහොත් නගාගෙන මෙහෙම පණිවිඩයක් කිව්වා. ජේතු කුමාරයන් වහන්සේ මම මේ ඉඩම ගන්නේ මට ගෙවල් හදන්න නෙමෙයි. දරුවන්ට ගෙවල් හදන්න නෙමෙයි. වගා කරන්නක් නෙමෙයි. කර්මාන්ත ශාලාවක් සඳහාක් නෙමෙයි. දේවාති දේව වූ, සක්‍රාති සක්‍ර වූ, බ්‍රහ්මාති බ්‍රහ්ම වූ, මාර පරාජය කළා වූ තුන් ලෝකාග්‍ර වූ, සිද්ධාර්ථ ගෞතම නම් වූ, සාක්‍ය මුනිంద్ర වූ, සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රදාන සංඝ රත්නයේ විහාරස්ථානයක් කරවන්නයි. මේ කැහෙනකොට මේ ජේත කුමාරයාගේ හිත උණු වුණා. මේ බෞද්ධ මේ මිනිසයෝ ධනේ උපයන්නේ බොහෝම ප්‍රවේශමින්. තම සතයක්වත් අපතේ යන්නේ නොදී, ගිනි කූරු කොටයක්වත් අපතේ යන්නේ නොදී තමයි මේ ධනෙ හම්බ කරන්නේ. ඒතරම් දුකින් මහන්සියෙන් හම්බ කරන මේ ධනය මේ විදිහේ පරිත්‍යාගයක් කරන්නේ ඒ ලබන්ට ඉන්න ප්‍රතිග්‍රාහකයන් වහන්සේලාගේ තියෙන උස්තරීතරත්වයේ නිසයි. එනිසා මේක නම් එසේ මෙසේ පරිත්‍යාගයක් නෙමෙයි. ඒ ශාස්ත්‍රුන් වහන්සේ එසේ මෙසේ උත්තමයක් නෙමෙයි. එනිසා මමත් මේකට කොටස්කරුවෙක් වන්නෙමි කියලා හිතාගෙන කිව්වා සිතානේනි තව ධනේ ගේන්න එපා. මේ යතිරේව රංකහවන වලින් එකක්වත් මම මගේ රජවාසයට ගෙනියන්නේ නැහැ. මගේ මාලිගයට ගෙනියන්නේ නැහැ. මට අවසර දෙන්නේ මේ රංකහවන වලින් මේ විහාරස්ථාන භූමියේ වට කරලා ප්‍රාකාර පරික්ෂේප කරවලා දොර කොටුවක් හදන්න මට අවසර දෙන්න. මේ විහාර කර්මාන්තයට අවශ්‍ය දැව මේ උයන්ින්ම ගන්නද. මමත් මේක මේ පින්කමල සහභාගී වන්නෙමි කියලා එතුමා ඒ සඳහා කැමති වුණා. ඉතින් මේ සිටුවරයා වැඩි දවසක් යන්න අවශ්‍ය වුණේ නැහැ. තමන්ගේම ප්‍රඥාවෙන් තාමත්ම සුදුසු පරිද්දෙන් මේ ගන්ධ කුටි, අග්‍රශ්‍රාවක කුටි, මහා සාග කුටි, සක්මන් මළු, රාත්‍රී ස්ථාන, දිවා ස්ථාන, සක්මන් වගේම භෝජනශාලා, ධර්මශාලා, අග්නිශාලා, ආගන්තුක ශාලා සහිත විහාරස්ථානයේ සියල්ලම නිර්මාණය කළා. මෙහෙම විහාරස්ථාන නිර්මාණය කරලා බුදුපාමොක් සංඝරුවනට ආරාධනා කරලා නැවත රජගහ නුවරින් පැවැත්නුවරට මහ පෙරහැරින් වැඩම කරවා ගත්තා. එදා බොහෝ ලස්සන පෙරහැරකින් පෙරගමන් කරවලයි බුද්ධ ප්‍රමුඛ සංඝරත්නය පිළිගත්. බුදුපාමොක් සංඝරුවන මේ විහාරස්ථානයේ වැඩම කරවාගෙන මුළු මහා සැවැත්නුවර වාසී විශාල ජන සන්නිපාතයක් රැස් කරවලා බුදුපාමොක් සංඝරුවනට සංකෙන්දියෙන් පෙන් වඩමින් මේ විහාරස්ථානයේ සංඝ සතුකොට පූජා කළා. සැබවින්ම ඒ පූජාව කළ අවසානයේදී දෙසූ දේශනාවෙන් සරුවඥන් වහන්සේගේ දේශනාවෙන් 84,000ක් තරම් පිරිස අමා මහ නිවන සාක්ෂාත් කළා. එදා පටන් සරුවඥන් වහන්සේගේ නිත්‍ය විහාරස්ථානි ඌයේ සැවැත්නුවර ජේතවනාරාමය. ඔය වෙනකොට අවුරුදු 20ක්ම වෙනත් වෙනත් තැන්වල පස්සෙලමේ තිබුණා. එදා සිටේ අවුරුදු 25ක්ම පිරිනිවන් පාන කාලයේ සමීප වෙන තුරුම අවුරුදු 25ක්ම සැවැත්නුවර ඇසුරු කොටගෙන වාසය කළා. ඒ වගේම අවුරුදු 19ක්ම වස්සෙලමුණා ජේතවනාරාම. බුද්ධ දේශනාවේ ත්‍රිපිටක ධර්මයේ වැඩිම ප්‍රමාණයක් දේශනා වී තිබෙන්නේ ජේතවනාරාමයේදී. ඒ වගේම පූර්වාරාමයේ විසාකාව විසින් කරන ලද පූර්වාරාමයේහි අවුරුදු 6ක් වස්සෙලම එළඹලා තිබුණා. එතකොට මේ ස්ථානයේ වෙන්වෙන් ඒ අනාථකෙන්නගේ සෙටුවරයාගේ වියදම 54 කෝටියයි. ඒ කියන්නේ බිම ගැනීමට 18 කෝටියයි, විහාර කර්මාන්ත ගොඩනැගීමට 18 කෝටියයි, විහාර පූජා මහෝත්සවයට 18 කෝටියයි. හැබැයි මේ සෙටුවරයාගේ ගෙදර 2000ක් භික්ෂූන්ට නිත්‍යයෙන් අසුන් පනවා දම්පින්කම් සංවිධානය කළා. තමන්ගේ ගෙදර දූ දරුවන් සේවක සේවිකාවන් සිය දහස් ගාණක් ඉන්නවා. ඒ සියලුම දෙනාම තෙරුවන් සරණ ගියේ බෞද්ධයන් කරගත් පමණක් නෙමෙයි මාසෙට දවස් 10ක් බැගින් සිල් සමාදන් කරවන්නත් එවාගෙන් භාවනා කරන්නත් පුරුදු වුණා. සියලු වැඩි දෙනෙක්ම මාර්ගඵලාභීන් බවට පමුණුවාගත්. තමන් දවසට දෙවරක් යනවා විහාරස්ථානයේ බුද්ධ දර්ශනයේ සංඝ දර්ශනයේ ධර්ම ශ්‍රවණයට. උදේ වරුව යනකොට දාන වස්තු රැගෙන යනවා. හවස යනකොට ගිතෙල් මී පැණි උක්ක කුරු තල තෙල් තතු මඳුර ආදී මේ පූජා භාණ්ඩ ගෙනියනවා. බොහෝ සෙයින් රදරු සාමණේරයන් වහන්සේලා මෙතුම එනකොට පුදුම විදිහේ ඉදිරියට එනවලු. අපේ තාත්තා අපේ පියා එනවා කියන සැඟීමෙන් තමයි එන්නේ. ඒ තරමට භික්ෂුන් වහන්සේලා කෙරෙහි ගරුත්වයෙන් හා ආදරයෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් මෙතුමා සත්නාත්‍රේ ඇසුරු කළා. හැබැයි කවදාකවත් බණපදයක් අහන්නේ නැහැ. බුදුරජාන් වහන්සේට වෙහෙසක් වෙයි කියලා ප්‍රශ්න අහන්නේ නැහැ. කොතකොත් බණ අහනවා ප්‍රශ්න අහන්නේ නැහැ. නමුත් ඒ වෙනුවෙන් සරුවක්යන් වහන්සේ විසිතුරු දේශනා කීපයක් පවත්වලා තියෙනවා. ඔය අතරේ මෙතුමාගේ එක තාමත්ම සුවිනීත දීනියක් හදිසි අන්තරා වුණා සුමනා දේවි කියලා. ඉතින් මේ සකදාගාමීලා හිටියේ. ඉතින් ඒ සම්බන්ධවත් විස්තර එතුමා හොඳින් අහලා සැනසුණා. ඊට පස්සේ මෙතුමා සැබෑ පරමාශ වින්දනය කරන අතර අවසාන දවසේදී මෙතුමාට අවශ්‍ය වුණ සරියුත් මහ රහතන් වහන්සේ අනද මාහිමියන් වහන්සේ දැකලා බණපදයක් අහන්න ආරාධනයක් ඇව්වාම ඒ දෙනම වහන්සේ වැඩියා මේ නිවසේට කියා හිටියා ස්වාමීනි ජන්මත නැගිට ගන්න අමාරුයි. ඉතින් සරියුත් මහ රහතන් වහන්සේ අසුව කොහොමද සනීපපත්ති? අනේ ස්වාමීනි කියන්න දෙයක් නැහැ. තිරින්ගේකින් දෙපැත්තකින් ඇද ඇද තද කරන්න වගේ ඉසට වේදනාව එනවා. කුළුගිනියකින් ඉසට ගාන්නක් මේ වේදනාව එනවා. එවාගෙම ගවයන් කපන ආයුධයකින් කපන්නක් මේ මගේ ශාරීරියේ වේදනාව එනවා. එවාගෙම බලවත් පුරුෂයන් දෙන්නේ ගිනි ගොඩකට මාවල්ලාගෙන ඉන්න වගේ දැඩි දාහයක් මට තියෙනවා. ඉවසන්නේ බෑ ස්වාමීනි. ඒ වෙලාවේ සරුවත් මහ රහතන් වහන්සේ විදර්ශනා ප්‍රතිසංයුක්ත ඉතාමත්ම ගැඹීර දේශනයක් ඉදිරිපත් කළා. මේ සිටුවරයාට දෙසුන් කෙලවර කඳුළු ඇගුරුණා. අනද මාහිමියන් වහන්සේ ඇසුවා මොකද සිතාන්නේ මේ සම්පත් වලට ආසාද? මරණයට බයද? අනේ නෑ ස්වාමීනි මම මරණයට බය නෑ. මට මේ සම්පත් ගැන ආසාවක් නෙමෙයි. මම මෙච්චර කාලයක් මේ මනෝභාවනීය බුද්ධ පුත්‍රයන් වහන්සේලාගෙන් බණ ඇසුවා. කවදාකවත් මේ තරම් මගේ මනසට විනිවිද යන බණක් අහන්න ලැබුණේ නෑ. අද මේ ලැබුණු බණ දේශනේ මට පුදුම ප්‍රීතිය ඇති වුණා. ඒකයි මේ කඳුළු ඇගුරුනි. අනද මාහිමියන් වහන්සේ කිව්වා සිතානෙනි මේ ගිහි බෞද්ධයන්ට ගැඹුරු බණ තේරුම් ගන්න බැරි නිසානේ දේශනා නොකරන්නේ. අනේ නෑ ස්වාමිනේ බලන්න මම මෙච්චර දුර වෙලාවයි මටත් තේරුණානේ. ඒක නිසා මම ආරාධනා කරනවා මේ ගිහි බෞද්ධයන්ටත් මේ ගැඹුරු බණ දේශනා කරන්න මැනව කියලා. එහෙම කියලා හිතර බොහෝම සතුටින් ආචාර කළා ඉතින් ඇඳේම හිටියා. ටික වෙලාවකින් සරියුත් මුගලන් දෙනම ආපසු පිටත් වෙලා මෙතුමා කිසියම් චිත්ත පීඩාවක් නොමැතුව පුදුම විදිහේ ධර්ම ප්‍රීතියෙන් මෙත් දෙක පියාගත්තා. නිදා පෙරදීක් මෙන් තුසිත දිව්‍ය ලෝකේ මහේසාක්‍ය දෙව් රජ කෙනෙක් කියලා උපන්නා. එදාම රාත්‍රියේ මැදීම ආවා සරුවක්යන් වහන්සේ දැකලා වඳින්න. ඒ ඇවිල්ලා තමයි මේ ගාථාව ඇතුළු ගාථා හතරක්ම කියා බුදුපාමන වැන්දි. එයින් මේ ඉදිරිපත් කළ ගාථාව එහි සඳහන් වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. කම්මං විද්‍යාච ධම්මෝචේ සීලං ජීවිතමුත්තමං ඒතේන මච්ඡා සුද්ධන්තේ නගොත්තේන ධනේනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ මිනිස්සු සුද්ධ වෙන්නේ පිරිසුදු වෙන්නේ නිකලස් වෙන්නේ මඟඵල නිවන් ලැබෙන්නේ ගෝත්‍රේ නිසාවක් ධනේ නිසාවක් නෙමෙයි. එනම් කම්මං සම්මා කම්මන්ත කියන මාර්ගාංගය. විද්‍යාච සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන විද්‍යාවත්. ධම්මෝචේ සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන ධර්මයක්. සීලං සම්මා වාචා කියන සීලයක්. ජීවිත මුත්තමං කියන සම්මා ආජීවය කියන අංගයක් කියන මෙන්න මේ කාරණා නිසායි. මේ කාරණා නිසා සත්වසන්තානෙ පිරිසිදු වෙනවා. අස්මාහි පන්විතෝ පෝසෝ සම්පස්සං අත්තමත්තනෝ යෝනිසෝ විචිනී ධම්මං ඒවං තත්ත විසුජ්ජති. එනිසා ස්වාමීනි නැනවත් මිනිසෙකු විසින් තමන්ගේ විසුද්ධිය පිණිස මේ ධර්මයන් කෙරෙහි නුවණ මෙහෙයවලා යෙදුනොත් ඒ අනුව සන්තානේ විසුද්ධියට පමුණවා ගන්නට පුළුවනි. සාරිපුත්තෝව පඤ්ඤායේ සීලේන උපසමේ නචේ යෝච පාරගතෝ භික්ඛු ඒතාව පරමෝසිය. ස්වාමීනි මේ බුදුසසුනේහි ලෝකෝත්තර සීල සමාධි ප්‍රඥාවෙන් ශ්‍රාවකයන් අතුරින් සාරිපුත්‍ර ඉස්තවරයන් වහන්සේම අග්‍රයි. යන්තා භික්ෂූන් වහන්සේලා සීල සමාධි ප්‍රඥාවෙන් වැඩෙතොත් මේ සාරිපුත්‍ර ඉස්තවරයන් වහන්සේට දෙවෙනි මිසක් ඒ මට්ටමට එන්න බෑ. නමුත් හැමදෙනා වහන්සේ විසින්ම මේ සීල සමාධි ප්‍රඥා ගුණ වඩත්වා කියලා ඒ ගාථාවෙන් ආරාධනා කළා. එතුමාගේ ප්‍රීතිය ඉදං හිතං ජේතවනං ඉසිසංග නිසේවිතං ආවුත්තං ධම්මරාජේන පීති සංජනනම් මම. ස්වාමීනි මේ ජේතවනාරාමේ මා විසින් කරවා පූජා කළ ආරාමයේ ධර්මසේනාධිපති සරියුත් මුගලන් දෙනම වහන්සේ සහිත දහස් ගණන් රහතන් වහන්සේලා ගෙනුත් ධර්මරාජන් වහන්සේ නිසා මේ සේනාසනේ බැබලෙන හැටි මම දිවෙනතින් දැක අසීමිත ප්‍රීතියක් මං වින්දනය කරගන්නවා කියලා තමන්ගේ සතුට ප්‍රකාශ කළා. මේ ගාථා සියල්ල කියලා වැඳලා දෙව්ලොවට ගියා. පසුදා උදෑසන බුදුරජාණන් වහන්සේ සංඝ පිරිසමතා දේශනා කළා මේ ගාථා හතර. එතකොට අනද මාහිමියන් වහන්සේ නැගිටලා අවසර අරගෙන අහනවා, ස්වාමීනි මං කැමති දැනගන්නේ මේ ගාථා කියන්නේ නැත්නම් ඊයාගේ අනාථ පින්නගේ සිටුවරයාට දහම් දෙසුවා සරියුත් මහණියන් වහන්සේ දහම් දෙසුවා. එතුමා දෙවොල උපදින්නේ නැති. එතුමා ඊයේ රාත්‍රිය ඇවිල්ලා මේ ගාථා කියන්නේ නැති කියලා මං හිතන හැමද ස්වාමිනී කියලා හැව. එසේය ආනන්දයේ එසේය ඒ අනාථ පින්නක මහසිතුවරයා නිදා පිබිදී ආත්මෙන් තුසිත දෙවොල උපන්න. ඊයේ රාත්‍රියේ මැදේ මහාත්පස දෞරං වේර බබළුවාගෙන විත් මාගේ පාමුල වැඳ මේ ගාථා හතර කියලා වන්දනා කළා. ආනන්දයේ මගේ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සීනු දෙනා විසින් මේ ගාථාවේ සඳහන් වෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ තනුව පැවතුනොත් මේ තම තමාගේ ජීවිත 1500ක් වෙන කෙලෙස් මල සෝදාහැර විසුද්ධියට පමුණවාගෙන අමා මහ නිවනින් සැනසීමට පුළුවනි කියන එක ඉදිරිපත් කරමින් ජනාත පින්දිකෝ වාද සූත්‍ර දේශනාව නිම කළා. පින්තුනි, දැන් අපි මේ මහා දානයක් දෙනවා. වර්ෂයක් පාසා මේ මහා පින්කම සිද්ධ කෙරෙනවා. මේ මහා පින්කම් තුලින් අපේ సంతානෙ වැඩෙන්නේ මෙන්න මේ ආත්ම විසුද්ධිය සිද්ධ කර දෙන ආර්ය අෂ්ටාංග මාර්ගයයි. රත්නත්‍රි කෙනේ චිත්ත ප්‍රසාදයෙන් කරන සෑම කුසලයකදීම පහළ වෙන්නේ ඥාන සම්ප්‍රයුක්ත කුසල චිතවලදී සම්මාදි. නිවන් පතා කරන බැවින් හා කරුණාවයි මෛත්‍රියයි පෙරටුව කරන බැවින් ඒක සම්මා සංකල්පනාවයි. එවාගේම නූපං අකුසල් නූපදිනසේ උපන්න අකුසල් ප්‍රහාණය වෙනසේ නූපං කුසල් උපදිනසේ උපං කුසල් වැඩනසේ කරන බැවින් එහිදී පහළ වන උත්සාහය වීරිය සම්මා වායාමයයි. එවාගේම කුසල් සිහියෙන් මේ පින්කම් වල යෙදෙන බැවින් එතන යෙදෙන සිහිය සම්මා සතියයි. දවන් සිතක් ගානේ සිටේ පහළවන ඒකාග්‍රතාව නිවන් පතා කරන බැවින් සම්මා සමාධිය. එවැගේම පින්කම් කරන කාලයේ තුලදී යහපත් වචනම පාවිච්චි කරන බැවින් ඒ සම්මා වාචාවයි. පින්කම සඳහා කය නැසවීම සම්මා කම්මන්තයයි. පින්කම සඳහා යෙදෙන සිටිවිල්ලක් ගානේ හිත පිරිසුදුව ගමන් කරන බැවින් පවතින බැවින් ඒක සම්මා ආජීවයයි. අපේ ලෝතුරා බුදු පියාණන් වහන්සේ සාරා සංක කල්පලක්ෂයක්, අටා සංක කල්පලක්ෂයක්, සොළසා සංක කල්පලක්ෂයක්, විශ්වාස සංක කල්පලක්ෂයක් තිස්සේ බෝධි සම්භාර පුරාගෙන ලෝතුරා බුදු වුණා. 45 අවුරුද්දක් තිස්සේ ලෝවට දහම් වැසි වැස්සෙව්වා. සූවිශාස සංකය ගණන් ජනතාව නිවන් පුර පැමිණෙව්වා. අනාගතේ බලා සුවාසූදාසක් දහම් කඳ දේශනා කළා. තමන් වහන්සේ අවුරුදු 45 නැත්තම් අවුරුදු 80ක් ආයු වළඳලා දසදාසක් ලෝක ධාතු ඒකාලෝක කලමිනි පහනක් නිවෙන්නාසේ පිරිනිවුණ රහතන් වහන්සේලා පිරිනිවුණ ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණ සසු ජනතාව කර්මා රූපව සසරට ගිය දැදීති විහාරස්ථාන රාජධාන උයන්පුකුණ මාලිගා දිසියල්ල කාලයා ගැවෑමෙන් නෂ්ඨාවශේෂ වුණ මේ වාගේ රහඳකාරකා මහා පෘථිවි මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තුත් ගෙවල්ගොඩවල් ඉඩකඩන් යාන වාහන ඇඳුම් පැළඳුම් මිලමුදල්ලාදී පාරිභෝගික වස්තුත් කෑමෙන් බීමෙන් ඇඳුමින් පැළඳුමින් බතෙන් බුලතෙන් බෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන ආත්ම භාව සියල්ලත් මතුමත්යේ ලැබෙන දිවි මානුෂාදී සැප සම්පත් සියල්ලත් ක්ෂණයක් ක්ෂණයක් පාසා සිඳි සිඳි බිඳි බිඳි ඇතිමෙවේ නැතිමෙවේ තාවකාලිකව වෙනස් වෙන බැවින් අනිත්‍යයි. ඒ ඇතිමෙන් නැතිමෙන් දෙකෙන් නිතර පෙළෙන බැවින් දුක්ඛයි. කැමති කැමතිසේ නොපවත්නා බැවින් අසාර නිස්සාර බැවින් අනත්තයි. පිළිකුල් බැවින් අසුභයි. අනිත්‍ය දුක්ඛ අනත්ත අසුභ සියලු සංස්කාර දුක්ඛ සත්‍යයි. ඒ දුක්ඛ සත්‍ය උපදවන තෘෂ්ණාව සමුදය සත්‍යයි. හේදකම නැති සාන්ත නිවන නිරෝධ සත්‍යයි. නිවනට යන ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ග සත්‍යයි. අනන්ත පරිමාණ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා විසින් දීර්ඝ කාලයක් පුරන ලද පාරමිතානුභාවයෙන් මේ ආර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර අමා මහ නිවන් වැඩියා. සසර තරණය කොට කෙලෙස් ගිනිමැල නිවාසාන්ත නිවනින් සැනසී වදාළේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට සිතින් කයින් වචනින් සමකල්ලි අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරේ වේවා. අපේ ජීවිතේ පුරා රසපත් වෙන සෑම කුසලයක්ම ආර්ය සත්‍ය අවබෝධය සඳහා උපනිශ්‍රේ වේවා.